ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි 7 වෙනි ධර්මදේශනා වාරයේ සඳහා සූදානම් වෙන්නේ. ඒ සඳහා සීල දෙනාම තැන්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යම්පි භික්කවේ භික්ඛු සන්තුට්ඨෝ හෝති, ඉතරීතර චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චය බේසජ්ජ පරික්ඛාරේන අයම්පි ධම්මෝ නාත කරනෝති. ගෞරවනීය සාමින්වහන්ස, ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි දැන් දවස් ගණනාවක් තිස්සේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ඒ ප්‍රථම නාථකරණ සූත්‍රය ඔස්සේ ධර්මය සාකච්ඡා කරමින් පවතිනවා. එතකොට මේ සූත්‍රයෙන් අපි මතක් කරගත්තා භාගතුන් වහන්සේ අපිට ආරක්ෂාවක් සලසා දෙන ආකාරය, පිහිටක් සරණක් සලසා දෙන ආකාරය ගැන තමයි කියලා දෙන්නේ. එතකොට උන්වහන්සේම මුලින්ම සූත්‍රය පටන් ගන්නෙම මේ අනාථව ඉන්න එක, කිසිම පිහිටක් නැතුව ඉන්න එක, අනාරක්ෂිතව ඉන්න එක මහ දුකක්. ඒ නිසා සනාතව, පිහිටක් සහිතව, ආරක්ෂාවක් ඉන්න කියලා තමයි මේ සූත්‍රයේ දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ පටන් ගන්නෙ. එතකොට අපි සාමාන්‍යයෙන් ලෝකේ කතා කරන ආරක්ෂා විධිවිධාන වලට වඩා බුදුරජාණන් වහන්සේ මේ පෙන්නන කරුණු ඇත්තරම අපේ ආධ්‍යාත්මය තුළ ගොඩනගා ගත යුතු කරුණු. ඉතින් ඒ කරුණු වලින් ආඩ්‍ය වුණා නම් අපිටම අපේ ආරක්ෂාව සලසා ගැනීමක් තමයි භාගතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ. එතකොට අපි සාකච්ඡා කළා මේ සීලය අපි තුළ පිහිට ගත්තනම්, සීලය තුළ අපි හික්මුණා නම් අන්න ඒ තුළින් අපිට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ඊළඟට අපි සාකච්ඡා කළා අපි හොඳට ඒ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය හොඳට අහලා හිතේ දරාගෙන හොඳින් සිත ඒහි කෙරෙහි මෙහෙවලා අපි ලොකු ධර්ම දැනුමක් සහිතව ජීවත් වෙනවා නම් අන්න ඒකත් අපිට ලොකු ආරක්ෂාවක් බව අපි ඊළඟට සාකච්ඡා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කිව්වා කල්යාණ මිත්‍රයින් සහිත බව, කල්යාණ මිත්‍රයින්ට නැමුණු බව අපිට ලොකු ආරක්ෂාවක් කියලා. ඊළඟට කල්යාණ මිත්‍රයින් ගැන සඳහන් කරාට පසුවම බුදුරජාණන් වහන්සේ කියනවා අපිට කීකරු වෙන්න කියලත්, සුවච වෙන්න කියලා. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයින්ගේ ඇසුර ලබද්දී ඒ අයගෙන් ලැබෙන අවවාදයන්ට නැමෙන සුළු ගතියක්, ඒ අවවාදයන් බොහොම ගෞරවපූර්වකව පිළිගන්නා ගතියක් අපි තුල ඇති කරගන්න සිද්ධ වෙනවා. එතකොට ඒ කාරණාවත් මේ ආරක්ෂාව සලසා දෙන කාරණාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඊළඟට මේ අපිත් සමග ජීවත් වෙන අනිත් අයගේ තියෙන දහසකුත් එකත් කාර්යයන්හිදී, නිවැරදි කාර්යයන්හිදී අපිට හැකිපමණින් ඒවටත් දායක වෙන්න පුළුවන් නම්, ඒ කටයුතු වලදී අපිට දක්ෂ වෙන්න පුළුවන් නම්, ඒ වගේම ඒ කටයුත්ත මෙන්න මේ විදිහයිටයි කරන්න ඕනේ කියලා සංවිධානය කරන්න පුළුවන් නම්, දැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න පුළුවන් නම්, අන්න එතකොටත් අපිටත් මේ යම් කටයුත්තක් තියෙනකොට ඒ අයගේ සහයෝගය අපිට ලැබෙනවා. ඒ නිසා මේ ඒ කටයුතු වලදී දක්ෂ වීම, තන සුදුසු නුවණින් යුක්ත වීම බුදුරජාණන් වහන්සේ කියනවා අපිට ආරක්ෂාව සලසා දෙන තවත් කාරණයක් කියලා. ඊළඟට අපි සාකච්ඡා කළේ මේ ධර්මය දේශනා කරනකොට, එහෙම නැත්නම් දහම් පොතක් කියවනකොට ඒ බුද්ධ වචනේ තියෙන ඒ අර්ථ රසය, ධර්ම රසය, ගැඹීර රසය, විමුක්ති රසය විඳගනිමින් අපි තුල ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. ධර්මය ඇසීම හරහා, කියවීම හරහා, දැනගැනීම හරහා අපි තුල ලොකු ප්‍රමෝදයක් හටගන්නවා නම් අන්න ඒක අපිට ලොකු ආරක්ෂාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට අපි ඊයේ සාකච්ඡා කළා අපි මේ යන ආධ්‍යාත්මික ගමනේදී මේ වීරයට ලොකු තැනක් තියෙනවා. මොකද වීරයවන්තයාටයි මේ ධම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිතරම අපිට පැත්තකින් ඉඳගෙන අපිව දිරි ගන්නනවා මේ ධර්මයේ හැසිරෙන්න. විවිධ අන්දමින් දැඩි පරාක්‍රමයකින් යුක්තව මේ කෙලෙස් සටන ජය ගන්නා ආකාරය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒක ඉතින් ආවට ගියාට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. බැසගෙන එහි නියැලෙමින් සෑහෙන කාලයක් තිස්සේ අත් නොහර කළ යුතු කාර්යයක්. පටන් ගත්ත වැඩේ බහා නොතබා කළ යුතු කාර්යයක්. එතකොට අපි ඒ සම්බන්ධයෙන් ඊයේ සාකච්ඡා කළා. අද අපිට මාතෘකා වශයෙන් තියෙන්නේ මේ අටවෙනි කාරණාව. එතෙන්දී බුදුරජාන් වහන්සේ ඇත්තටම මතු කරන්නේ මේ සන්තුට්ඨි කියන ගුණය. සන්තුට්ඨි කියන්නේ පින්වත්නි මේ ලද දෙයින් සතුටු වීම කියන ගුණය. එතකොට දැන් ඇතැම් මේ ධම්මපද ගාථාව කියනවා සන්තුට්ඨි පරමං ධනං කියලා. මේ අපිට තියෙන උතුම්ම ධනය මේ ලද දෙයින් සතුටු වීමේ ගුණයයි කියලා බුදුරජාන් වහන්සේ කියනවා. දැන් යම්සි කෙනෙකුට ලද දෙයින් සතුටු වීමේ ගුණය තියෙනවා නම් එක අතකින් ඒක හරියට මේ සියල්ල ලැබුණා හා සමානයි. මොකද එයාට මේ වෙන දෙයක් ලබා ගැනීමේ ලොකු දැඩි උවමනාවක් නැහැ. මොකද එයා දැනටමත් තියෙන දෙයින් හොඳටම සෑහීමකටපත් වෙලා. තව තව දේවල් හොය හොයා යන ගතියක් එයාගේ තුල නැහැ. මොකද එයා දැනට තියෙන දෙයින් සෑහෙන සෑහීමකටපත් වෙලා සතුටටපත් වෙලා සම්තෘප්තිමත් වෙලා ජීවත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා සන්තුට්ඨි පරමං ධනං. මේ ලද දෙයින් සතුටු වීම උතුම්ම ධනයයි කියලා. ඒ වගේම තවත් තැනක ධර්මයේ සඳහන් වෙනවා සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස කියලා. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්ම විනය මාර්ගයම මේ ලද දෙයින් සතුටු වෙන අයටයි කෙලවරක් නැතුව විවිධාකාර මට්ටමින් අතෘප්ති කරව විවිධාකාර දේ හොය හොයා යන පිරිසකට නෙමෙයි කියලා මේ අර අනුරුද්ධ මහරහතන් වහන්සේට පහළ වෙච්ච ඇතරම රහත් වෙන්න කලින් පහළ වෙච්ච මේ මහා පුරුෂ විතර්ක ඔස්සේ බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනවා. ඒ කියන්නේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට එක්තරා අන්දමක ලද දෙයින් සතුට වෙන ගුණයක් අපි තුල වැඩෙන්න ගන්න ඕනේ. ඒ ඒබඳු ගුණයක් අපි තුල ඔන්න වැඩෙනවා නම් අන්න අපි තව තව මේ ධර්මයට සමීප වෙනවා. මොකද ධර්මය සැසඳෙන්නේ ධර්මය සමාන්තරව ගමන් කරන්නේ අර ලද දෙයින් සතුට වෙන පිරිසක් හා සමගයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා මේ තමන් වහන්සේගේ මේ ධර්මය ලද දෙයින් සතුට වෙන පිරිසකටයි. සන්තුට්ඨස්සායන් ධම්මෝ. ඊළඟට මම අදහස් කළා දැන් මේ මාතෘකාවේ එන්නේ යම්පි භික්ඛවේ භික්ඛු සන්තුට්ඨෝ හෝති ඉතරීතර චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චය බේසජ්ජ පරිකාරේන. දැන් එතකොට විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලා අරබෙහා තමයි මේක දේශනා කරලා තියෙන්නේ. නමුත් අපිට ඒ ඔස්සේම අපේ ගිහි ජීවිතවලත් මේ කාරණාවන් ඉෂ්ට කරගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න පුළුවන්. දැන් මේ සාමාන්‍යයෙන් මේ ලද දෙයකින් සතුටු වීමේ ගුණය අපි තුල පින්වත්නි බොහොම පැරණි කාලයේ තිබිච්ච ගුණයක්. අපේ ඈත මුතුන් මිත්තෝ මේ අපි තරම් විවිධාකාර දේවල් හඹාගිය පිරිසක් නෙමෙයි. ඒ අය බොහොම සරල ජීවිත ගත කරමින් හැබැයි බොහොම සතුටින් ගත කරලා තියෙනවා. අද වර්තමානයේ අපිට දහසකුත් දේවල් තිබුණත් නැති එකම දේ තමයි හිතේ සතුට. දැන් ඒ කාලේ ලංකාවේ විශේෂයෙන්ම ප්‍රසිද්ධ වෙලා තියෙනවා එක්තරා සූත්‍රයක් අරියවංශ සූත්‍ර දේශනාව කියලා. දැන් මේ පිංගුතුන් අහලා ඇති. මේ අරියවංශ සූත්‍ර දේශනාවේදී ඇත්තටම බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ මේ ආර්ය වංශිකයින්ගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේලාගේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ ආර්යයන් වහන්සේලාගේ මේ පෞරාණික චාරිත්‍ර විධි තමයි මේ අරියවංශ සූත්‍රයේදී කියලා දෙන්නේ. ඉතින් මේක කොයිතරම් උන්වහන්සේලාට ගෝචර වුණත් අපේ ලංකාවේ බහුලව සෝවාන් ආදී මාර්ගඵල පළවලට පත් වෙලා තියෙන්නේ ගිහි පින්වතුන් මෙන්න මේ සූත්‍රය අහලලු. ඉතින් අපේ සාමාන්‍යයෙන් සාහිත්‍ය ගැන අපේ මේ අපේ ඉතිහාසය ගැන හදාරන උගතුන් කියන්නේ මේ අරියවංශ සූත්‍ර දේශනාව ලංකාවේ කොහේ හරි පවත්වනවා නම් ඈත අතීතෙදී. ඉතින් අපේ ඒ අතීත මුතුන් මිත්තෝ තමන්ගේ වැඩ බහා තබලා ඒ බොහොම දුරකට ගෙවාගෙන ඒ arya vansa sutraya දේශනා කරන තැන් වලට ගමන් කරනවලු. ඉතින් ඒ කාලෙත් වර්තමානයේ වගේ මේ නවීන මේ ප්‍රවාහන පහසුකම් තිබිච්ච යුගයක් නෙමෙයි. ඉතින් ඒ අය බොහොම මඟ තොට ගෙවාගෙන බොහොම සක්මනින් තමයි මේ කටයුත්ත සඳහා යෙදෙන්නේ. ඉතින් මේ වගේ ලොකු කැපවීමකින් ගිහිල්ලා එතන දහස් ගණන් පිරිස් ඒ යම්සේ ධර්මකථික ස්වාමීන් වහන්සේ කෙනේ ඒ අරියවංශ සූත්‍ර දේශනාව කරනකොට මේ දිවා රාත්‍රී මුළුල්ලේ මේ පැයක් කරන දේශනාවක් නෙමෙයි රාත්‍රී මුළුල්ලේ බොහොම සංවිධානාත්මකව මේ විදිහට ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් කරන මේ අරියවංශ සූත්‍ර දේශනාව සවන් දෙනකොට මේක අහන් හිටපු ගිහි පින්වතුන් සෝවාන් ආදී මාර්ගඵල ලබනවලු. ඇත්තටම පින්වත්නි ලංකා ඉතිහාසයේ ගිහි පින්වතුන් ඒ සෝවාන් ආදී මාර්ගඵල ලබලා තියෙන්නේ බහුලව මේ සූත්‍රයට සවන් දීලා. නමුත් මේ සූත්‍රයේ අන්තර්ගතය ගත්තොත් විශේෂයෙන්ම මේකේ තියෙන්නේ මේ රහතන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේලාගේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රතිපත්ති මාලාවක්. මේකේ අඩංගු වෙන ප්‍රධාන කරුණු තුනක් දැන් මේ බුදුරජාණන් වහන්සේ කියන නාථකරණ සූත්‍රයේ මේ අටවෙනි ආරක්ෂාව සපයා දෙන කාරණයමයි. අරියවංශ සූත්‍රයේ එන්නේ ඉතරීතර පින්නපාත සන්තුට්ඨෝ හෝති. ඉතරීතර චීවරේන සන්තුට්ඨෝ හෝති. ඉතරීතර සේනාසන ගිලානපච්චය බේසජ්ජ පරික්කාරේන සන්තුට්ඨෝ හෝති. මේ ආදී වශයෙන්. එතකොට තව කරුණු කීපයක් භවනාව හා සම්බන්ධයෙන් අරියවංශ සූත්‍රයේදී සාකච්ඡා කරනවා. නමුත් අද අපිට මාතෘකාවට අදාළව සැලකුවොත්. එතකොට මේ අරියවංශ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා මේ ලද යම් සිවුරකින් සතුට වීම. ලද යම් පිණ්ඩපාතයකින් සතුට වීම. ලද යම් සේනාසනයකින් බෙහෙත් ගිලන්පසයකින් සතුට වීම. එතකොට මේ හැම තැනම මේ ඉතරීතර, ඒ කියන්නේ ලද යම් දෙයකින්. තමන් බලාපොරොත්තු වෙන උත්කෘෂ්ට මට්ටම නෙමෙයි, ඉහළම මට්ටම නෙමෙයි. නමුත් දැනට යමක් ලැබිලා තියෙනවා. අන්නේ ලද දෙයින් සතුට වෙනවා. භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් කතා කළොත් ඉතින් අපිට මේ ගිහි පින්වතුන් තමයි එතකොට මේ සිවුරු පිරිකර ආදිය ගෙනල්ලා දෙන්නේ. ඉතින් අපිට ඕමනාම දේ ඉල්ලන්න ගියොත් ඒ අයගෙන් අපිට උත්කෘෂ්ඨ මට්ටමක්ම ඉල්ලන්න ගියොත් ඒ අපිට සලකන අපිට ගෙනල්ලා මේ ප්‍රත්‍ය සපේනේ දායකාදීන් බොහොම පීඩාවට ලක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිතරම භික්ෂුන් වහන්සේලාට අවවාද කරනවා මේ ලැබෙන සිවුරකින් සතුට වෙන්න. ඒ වගේමයි පිණ්ඩපාතයත්. අතීතයේ බහුල වශයෙන්ම ගමේ පිණ්ඩපාතය කරමින් බොහොම අල්පේච්ඡ ජීවිත ගත කරපු යුගයක්. එතකොට ඒ අවස්ථාවේදී මේ ගමේ ගෙයින් ගෙට පිණ්ඩපාතය යනකොට මොන වගේ පිණ්ඩපාතයක් මොන වගේ දානයක් මේ භික්ෂුන් වහන්සේට ලැබෙයිද කියලා මුලින් කියන්න බෑ. ඒ වගේමයි ඒකම නම් එදාට වළඳන්න තියෙන්නේ. මේ ලැබුණ දේ වළඳන්න සිද්ධ වෙනවා. මොකද වෙන දෙයක් වළඳ ගන්න, එහෙම නැත්නම් වෙන දෙයක් ලබා ගන්න ක්‍රමයක් නැහැ. අපි තුමු හුදෙකලාව යම්සේ ගමක් ඇසුරු කරගෙන ආරණ්‍ය වාසීව ගත කරන භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් ඒ තමන්ගේ ආහාර පහසුකම් සලසා ගන්න පිණ්ඩපාතේ වැඩිහම ඉතින් විවිධාකාර මට්ටම් වල ගෙවල් වලට ගිහම වැඩිහම ඒ ගෙවල් වලින් ලැබෙන දෙයකින් තමයි මේ තමන්ගේ ජීවිතය ගැට ගහ ගන්න තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලද යම් පිණ්ඩපාතයකින් සතුට වෙනවා. ඒ වගේමයි ඇතැම් වෙලාවට තමන්ට ඉන්න ලැබෙන්නේ ඒ තරම්ම සුඛෝපභෝගී තැන්වල නෙමෙයි. ඒ තරම්ම කයට සුවපහසු තැන්වල නෙමෙයි. මේ විදිහට මේ ලැබුණ සේනාසනයකින් සතුට වෙන ගුණය බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අගය කරනවා. ඒ වගේමයි ගිලම්පස වේවා බෙහෙත් පිරිකර වේවා මේ සියලුම අපේ සාමාන්‍ය එදිනදා ජීවිතයේදී ජීවිතේ ගැට ගහ ගන්න දෙන මේ විවිධාකාර ප්‍රත්‍යයන් ලද පමණින් සතුරු වීමේ ගුණය ධර්යන් වහන්සේ මේ සූත්‍රයේදී විශේෂයෙන් අවධාරණය කරනවා. යම්සි භික්ෂුන් වහන්සේ කෙනෙක් අපි තුමු මොකක් හරි හේතුවක් නිසා තමන්ට ඒ ලැබෙන සිවුරවල ස්වභාවය ප්‍රමාණවත් නොවී පිණ්ඩපාතයේ ඒ රසය ප්‍රමාණවත් නොවී සේනාසන ආදී ඒ තියෙන මට්ටම ප්‍රමාණවත් නොවි ඊටාම ඉහළ මට්ටම් හොයන්න ගියොත් ඇතැම් වෙලාවට භික්ෂූත්වයට නොගැලපෙන දේවල් ඒ භික්ෂුන් වහන්සේ අතින් සිද්ධ වෙන්න පුළුවන්. ඒකයි සාමාන්‍යයෙන් ධර්මයේ මේ සඳහන් වෙන්නේ අර විවිධාකාර වැරදි දිවි පෙවෙත්වලට අනේසණයන්ට ලක්වෙමින් අන්න භික්ෂු ජීවිතය කෙලෙසෙන්න පටන් ගන්නවා. මොකද මේ ලාභ සත්කාර හොයන්න ගිහිල්ලා. ඒකයි බුදුරජාන් වහන්සේ මතක් කරන්නේ මේ ආර්ය වංශයේ එහෙම දෙයක් නැහැ. බුදුරජාන් වහන්සේලාගේ වංශයේ ආර්යයන් වහන්සේලාගේ වංශයේ එහෙම මේ ලොකු ලොකු දේවල් හොයාගෙන යන පිළිවෙතක් නැහැ. ලැබුණු දෙයින් සතුට වෙන පිළිවෙතකුයි තියෙන්නේ. එතනින් අතර වෙන්නේ නැතුව බුදුරජාන් වහන්සේ කියනවා මේ ලද දෙයින් සතුට වෙන ගුණයත් අනිත් අයටත් කියනවලු. ඒ වගේමයි අපි හිතමු තමන් ඔන්න සිවුරක් පින්නපාතයක් එමෙ නැත්තම් සේනසුණක් බලාපොරොත්තුෙන් ඉඳලත් ඒ දේ ලැබුණේ නැත්තම් ඒත් හිතේ සිත් ඇවුලක් ඇති කරගන්නේ නැතුළු න පරිතස්සති කියන වචනේ භාවිතා වෙනවා. ඒ කියන්නේ මේ උවමනා කරන මට්ටම නොලැබුණත් ඒකෙන් හිත් ඇවුලක් ඇති කරගන්නේ නැහැ. එතකොට පින්වත්නි අපිට තේරෙනවා දැන් මේ භික්ෂුන් වහන්සේලාට අදාළව මේ දේවල් කිව්වත් ගිහි ජීවිතේදී මේවා ඒ අන්දමින්ම සිද්ධ වෙනවා. දැන් ඇතැම් වෙලාවට අපි විවිධාකාර මට්ටම් වලින් විවිධාකාර දේවල් බලාපොරොත්තු වෙනවා. අපිට ඉහළම මට්ටමින් රැකියාවක් බලාපොරොත්තු වෙනවා. ඉහළම මට්ටමින් අධ්‍යාපනයක් බලාපොරොත්තු වෙනවා. ඉහළම මට්ටමින් අපේ දෙමව්පියෝ අපිට උගන්වයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉහළම මට්ටමින් අපේ නිවෙස් ආදී ඉදිකර ගන්න බලාපොරොත්තු වෙනවා. මේ විදිහට අපේ අපේක්ෂාවන් තියෙන්නේ බොහොම ඉහළ මට්ටම්වල. ඉතින් මේ විදිහට නම් කටයුතු කරන්නේ අපිට හරි අමාරුයි මේ ලැබිච්ච දෙයින් සතුට වෙන්න. අපේ දෙමව්පිය කොයිතරම් වෙර වීරිය දරලා කැපවීමකින් අපිට යමක් ගෙනල්ලා දුන්නත්, අපිට යමක් සපයලා දුන්නත්, දායාද වශයෙන් දුන්නත් අපිට ඒකෙන් සතුට වෙන්න බැරි නම්, ඒ අයගේ ඒ ගුණයට අපිට සලකන්න බැරි නම්, එතන තියෙන එක්තරා අන්දමකින් අපේම තියෙන අතෘප්තිකර බවක්. ඒ වගේමයි අපි හිතමු යම් අවස්ථාවක යමක් ලැබුණා. අන්නේ ලැබුණට පස්සෙත් මොන වගේ ක්‍රමයකටද ඒ ලැබුණ දෙයට පිළිපදින්නේ කියන එකත් මේ සූත්‍රයේදී හරි ලස්සනට පැහැදිලි කරනවා. අපි හිතමු භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් බලාපොරොත්තුෙන් හිටියා යම්කිසි වටිනා සිවුරක්. ඔන්නේ සිවුර ලැබුණා. ඒ ලැබුණාම බුදුරජාන් වහන්සේ කියනවා ඒ සිවුර පරිභෝග කරන්නේ අගතිතෝ. අගතිතෝ කියලා කියන්නේ ඒ සිවුරට ඇලෙන්න යන්නේ නැහැ. දැන් අපිට යමක් හොඳ යමක් ලැබුණාම ඉතින් ඔය ගැනමයි හිතෙන්නේ. ඒ ඔස්සේමයි හිත දුවන්නේ. අන්න ඒ අපි ලද දෙයට අන්න ඇලිලා. ඒ ඔස්සේම නම් අපේ සිතුවිලි දිගහැරෙන්නේ. ඒ කියන්නේ අර ලැබිච්ච දෙයට ඔන්න ලොකු ඇල්මක් අපේ හිතේ ඇති වෙලා. ඒ හරහායි ඔන්න දැන් හොගාලා සිතුවිලි පහළ වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ ලද දෙයටත් ඇලිමක් නැහැ. අගතිතෝ. ඊළඟට කියනවා අමුච්චිතෝ. මේ ලද දෙයින් මුලා වෙන්නේ අන්න ඇලිලා ඊළඟට ඉන් එහාටත් ගිහිල්ලා ඇතැම් වෙලාවට මුලා වෙන මට්ටමකටත් එනවා. දැන් අපි ගිහි ජීවිතේ වුණත් අපි දැන් ඇඳුමක් එහෙම අලුතෙන් ලැබුණොත් අපිම ගිහිල්ලා තෝරගත්තොත් ඉතින් ඔය ඇඳුමමයි හැමතැනම අඳින්නේ. මොකද අර කලින් තිබිච්ච ඇඳුම් වලට වඩා බොහොම ප්‍රියමනාපයි. අපේ හිත ඇද බැඳගෙන තියෙනවා. ඒ ඇඳුම හරහාම අපි ඔන්න මුලා වෙලා. ඊළඟට කියනවා අනජ්ජාපන්නෝ. මේ ලද දෙයට අන්න මුලා වෙලා එතනිනුත් එහාට ගිහිල්ලා අන්න වහල් වෙලා. ඒ ලද දෙය ඔස්සේම අපි දුවගෙන යනවා. අපි ඒක බදා ගන්න යනවා, උපාදාන කරනවා. අනිත් ඇයටත් තින් යම්සි මොනාහරි ඔය දෙයට වුණා නම් අන්න අපි ගහ මරා ගන්න යනවා. ඒකටම වහල් වෙලා ලැබිච්ච දෙයට ඔන්න වහල් වෙලා. නමුත් බුදුරජාන් වහන්සේ කියන මාර්ගයේදී මේ අවස්ථා තුනම වෙනුවට බුදුරජාන් වහන්සේ කියන්නේ මේ ලද දෙයෙහිත් ආදීනව දස්සාවි නිස්සන්න පඤ්ඤෝ පරිබුඤ්ජති. මේ ලද දෙයත් බොහොම ටික කාලයයි. ටික කාලයක් මට දැන් මේකේ ඇල්මක් තිබුණට, ටික කාලයක් මේකේ මේ නැවුම් බවක් අලුත් බවක් තිබුණට, තව ටික කාලයක් යනකොට මේකත් අර පරණ ඇඳුමේ මට්ටමටමපත් වෙනවා. පරණ තිබිච්ච නිවස තත්ත්වෙටමපත් වෙනවා. එහෙම නැත්නම් පරණ අර ඊයේ වළඳපු දේ බවටම මේ අද ලැබිච්ච ප්‍රණීත භෝජනයත්පත් වෙනවා. මේ විදිහට අපිට පුළුවන් නම් මේ අපි මේ දේවල් පරිහරණය කරන්නේ හුදෙක් අපේ මේ ජීවිතය පවත්වා ගැනීම සඳහා පමණක් කියලා ඒ අවබෝධය මත අපිට කටයුතු කරන්න පුළුවන් නම් අපි අර තරම් ඒකට මුලා වෙලා ඒ තුලම බැසගෙන ඒකටම වහල් වෙන ස්වරූපයෙන් අපිට මිදෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ ලද් අපිට යමක් ලැබුණත් ඒ ලද දෙෙහි ලොල් නොවි ඒකට ගැති නොවි ඒකට වහල් නොවි ජීවත් විය යුතුයි කියලා. ඊටත් එහාට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කියනවා මේකේ ආදීනව දස්සාවි මේ දෙයට පසු කාලයකදී මොකද වෙන්නේ? මේකත් බොහොම ජරා ජීර්ණ වෙලා අවලස්සන වෙලා යනව නේද? නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති මේක මේ තමන්ගේ යම් ගුණයක් දිනු කරගැනීමේ ප්‍රයෝජනය සඳහා ඔන්න පාවිච්චි කරනවා. ඕමනා ඕනම අවස්ථාවකදී ඒක පැත්තකින් තියන්න පුළුවන්. බැඳිලා නැහැ. මෙබඳු ඊටාම එකාර්ථකින් හරිම පරිණත ක්‍රමයක් තමයි බුදුරජාන් වහන්සේ මේ ලැබුණ දේක පවා පෙන්නලා දෙන්නේ. මුලින් පෙන්නනවා මේ විවිධාකාර දේවල් ලබා ගන්න වැරදි ක්‍රම උපායන් පාවිච්චි කරන්න එපා කියන එක. තමන්ට උවමනා දේ ලැබුණේ නැත්නම් ඒත් හිත ඇවුල ඇති කරගන්න එපා කියන එකත් මතක් කරනවා. ඊළඟට තමන්ට උවමනා දේ ලැබුණා නම් ඒ ලැබਿੱද්ද ජයටත් මුලා නොවි එහි ඕන්ට වඩා ගැලෙන්න යන්නේ නැතුව බොහෝම ඒකේ තියෙන මේ ආදීනව දකිමින් මේකත් අනිත්‍යත්වයට පත් වෙනවා නේද? බොහෝම ජරා දීර්ණ වෙලා මේකටත් යනව නේද කියන ඒ අනිත්‍යත්වයේ දකිමින් යන පරිභෝග කරන ආකාරය බුදුරජාන් වහන්සේ මතක් කරනවා. ඇතරම් පින්වත්නි බුදුරජාන් වහන්සේ මේ පැවිද්දන්ව විතරක්ම අරභයාව දේශනා කරපු තැන් නෙමෙයි. නමුත් ගිහි පින්වතුන්ගේ ජීවිත අරභයාත් මේ කාරණාව පැහැදිලිවම කියලා තියෙනවා. ඇතැම් සූත්‍රයක එනවා දැන් සාමාන්‍යයෙන් අධාර්මික ක්‍රමවලින් ධනය උපයන ගිහි ජීවිතයකට වඩා බුදුරජාන් වහන්සේ ප්‍රශංසා කරනවා අගය කරනවා ධාර්මිකව ධනය උපයන ගිහි ජීවිතය. දැන් ගිහි ජීවිතවල ඉතින් අපි දන්නවා අපිට යම් ආදායම් මාර්ගයක් අවශ්‍යයි. එතකොට මේ ආදායම් මාර්ගයේ ලබන ක්‍රමය ධාර්මික නම් අන්න ඒ ධාර්මික බව ඒ තැනැත්තාට ප්‍රශංසා කරන්න වටින දෙයක්. ඊළඟට බුදුරහමඳුර කියනවා මේ ධාර්මිකව ධනය ඉපයුවත් ඒ තැනැත්තා ඒක පරිභෝග කරන්නේ නැත්නම් ඒකෙන් සතුටු වෙන්නේ නැත්නම් අන්න එතන තියෙන අඩුවක්. නමුත් තමන් ලැබපු ඒ ධාර්මික ධනයෙන් තමන් සතුටු වෙනවා නම් තමන්ගේ අමුදරුවන් එක්ක සතුටු වෙනවා නම් අන්න ඒ තැනැත්තා ප්‍රශංසා ලැබිය යුතුයි. මොකද එයා ධාර්මිකව ධනයක් ඉපයුවා. ඒක තමන්ගේ අනුන්ගේ යහපතට යෙදුවා. තමන්ගේ ඥාතීන්ගේ මිත්‍රයෙක්ගේ යමුවමනාවක් තියෙන වෙලාවේදී අන්න ඒක ඉදිරිපත් කළා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ධනය ධාර්මිකයේ උපයලා ඒ ලැබපු ධනයෙන් සතුටු වෙලා අනිත් අය එක බෙදා හදාගෙන ජීවත් වීමේ වටිනකම මතක් කරනවා. එතකොට අපිට තේරෙනවා ඉතින් මේ විදිහට නැතිව අධාර්මිකව ධනයක් උපයලා අනිත් අයත් එක බෙදාගත්තත් ඒක නිවැරදි නෑ. අධාර්මිකව ධනයක් උපයලා තමනුත් පරිභෝග නොකර අනුන්ටත් පරිභෝග නොකර මසුරුකමින් රැස් කරත් ඒකිනුත් තේරුමක් නෑ. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ පෙන්වන පාරෙදි අපිට සරලවම තේරුම් ගන්න පුළුවන් මේ ධාර්මිකව ධනෙ ඉපයීමත් ඒකෙන් අපි සතුටු වීමත් අනුන්වත් හැකිපමණින් සතුටු කිරීමත් බුදුරජාන් වහන්සේ අගය කළා තියෙනවා. ඒ වගේමයි ඒ ධනයෙන් අපිට හැකියාවක් තියෙනවා නම් දන්න පින්නට දෙන්න ඒකත් අගය කළා තියෙනවා. හැබැයි පින්වත්නි එතනින් නතර නොවි බුදුරජාන් වහන්සේ කියනවා මේ ලැබපු ධනය අන්න එතනත් ආදීනව දස්සාවි මේ ධනයත් මට අද ලැබුණට යම් යම් හේතු කාරණා නිසා හෙට නොලැබී යන්න පුළුවන්. ඒ වගේමයි මම මගේ යම් යම් දක්ෂතා හරහා මේක උපයා ගත්තත් යම් යම් හේතුන් හරහා මේක මට නොලැබී යන්න පුළුවන්. ඒ වගේමයි මේ ධනය මගේ මේ ජීවිතය රැකගන්නයි මේ උපයා ගත්තේ. එහෙම නැතුව මේ හරහා මාන්නයක් අහංකාරකමක් ගොඩනගා ගන්න නෙමෙයි. ඒ ලැබපු ධනයටත් අන්න මුලා නොවි ඒකේ බැස ගන්න නැතුව ඕන්ට වඩා ඇලෙන්නේ නැතුව ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති අන්න එතරම් ඒ වචන ටිකම පාවිච්චි කරනවා බුදුරජාන් වහන්සේ. කියන්නේ අපි මේ උපයන ධනයේ පවා බුදුරහමඳුරෝ පෙන්නන්නේ ඒ අවශ්‍යතාවය සලකලා අන්න පාවිච්චි කරනවා. අනවශ්‍ය විදිහට මේක බදාගෙන වැළඳගෙන ඉන්න ස්වරූපයක් නෙමෙයි මතක් කරන්නේ. එතකොට පින්වත්නි මේ සාමාන්‍ය අපේ ජීවිත ගත වෙන ආකාරය ඇත්තටම දහමේ එක්තරා يعني මේ සාමාන්‍ය ගිහි ජීවිතේ හැර යන්න තරම් මිනිසුන්ට හේතු වෙච්ච කාරණාවක් වෙලා තේනවා. දැන් දහමේ සඳහන් වෙනවා ඔය රට්ටපාල සූත්‍රයේ වගේ ඒ රට්ටපාල කියන ඊටාම භෝග බහුල බොහෝම ධනවත් පෞලක ඉපදිච්ච ඒ දරුවා තේරුම් ගන්නවා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයට සවන් දීලා මේ ලෝකයේ තියෙන එක්තරා ස්වરૂපයක් එක්තරා රටාවක් ඒක එන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ මෙන්න බොහොම තදින් ඒ රට්ටපාල කුමාරයාගේ හිතට කාවැදිච්ච දෙයක් මේ ලෝකයේ තියෙන ස්වභාවය ඌනෝ කියන්නේ හැම තිස්සෙම මදි කොයි තරම් තිබුණත් මදි දැන් අපේ ජීවිතවලම අරන් බලන්න අපිට සාමාන්‍යයෙන් ඉතින් යමක් කමක් තියෙනවා නම් අපි ඒ මදි කමක් තමයි අපිට තියෙන්නේ ඇත්ත වශයෙන් Tamanට ගෙයක් දොරක් තියෙනවා රැකියාවක් තියෙනවා සාමාන්‍ය පරිදි ඉතින් Tamanගේ අමුදරුවෝ රැකිනවා ඉතින් මේ විදිහට අපි ගිහි ජීවිත ගත කරද්දී ඒ තෘප්තිමත්කමක් නැහැ මොකද්ද අඩුවක් තියෙනවා ඉතින් අපිට හොඳ රැකියාවක් හොඳ අධ්‍යාපනයක් ලැබුණා නම් අපිට ඉතින් සමාහලාට මේ රට හොඳ නැත්නම් අපි ඊළඟ රටකට වෙනත් රටකට යන මට්ටමකට අන්න අතෘප්ති කරයි. ඌනෝ ලෝකෝ. මේ ලෝකේ හැමදාම පුදුම විදිහට මේ අඩුවක් තියෙනවා. අතිත්තෝ. හරිම අතෘප්ති කරයි. කොයිතරම් ලැබුණත් මදි. රජ කෙනෙක් වුණත් ඉහළම රජ සම්පත් වින්දත් ඒ තමන්ගේ රාජ්‍යයෙන් සතුට නොවි යම්සි අවස්ථාවක වෙනත් රාජ්‍යයක් ආක්‍රමණය කළා ඒකත් අත්පත් කරගන්න පුළුවන් නම් අන්න ඒකත් කරනවා. ඊටාම බලවතෙක් බොහොම බලවත්ව යම් ප්‍රදේශයක සිටියත් ඊළඟ ප්‍රදේශයක් අත්පත් කරගෙන ඒකත් අල්ලගන්න පුළුවන් නම් ඒකත් කරනවා. ඉතින් ඒ වගේ අපේ ජීවිතවලත් අපිත් යම් රැකියාවක නිරත වෙලා යම් ධනයක් ඉපයුවත් තව මොකක් හරි කළ තවත් උපය ගන්න පුළුවන් නම් අන්න ඒකත් කරනවා. ඉතින් ওই වගේ අපේ මේ ජීවිත හරිම අතෘප්තිකර බවකින් පිරලා තියෙන්නේ. ඉතින් මේ රට්ටපාල කුමාරයා ඊළඟට දකිනවා තණ්හා දාසෝ. මේ මිනිස්සයෝ තණ්හාවට දාස වෙලා කටයුතු කරන්නේ. ඉතින් මේ රට්ටපාල කුමාරයා ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ගාව පැවිදි වෙලා මහරහත් පදවියට පත් වුණාට පස්සේ හරියට නිකන් සංවේගයෙන් වගේ ප්‍රකාශ කරනවා ගාථාවකින් රාජාච අඤ්ඤේච බහූ මනුස්සා අවීත තණ්හං මරණං උපෙන්ති ඌනාව හුත්වාන ජහಂತಿ දේහං කාමේහි ලෝකම්හි න අත්ති තින්ති න අත්ති තිත්ති මේකේ තේරුම ගත්තොත් දැන් මේ රජවරු බොහෝ මිනිස්සයෝ මරණයට පත් වෙන්නේ තණ්හාව ඡය නොකර ඒ වගේම බොහෝම අතෘප්තිකරව බොහෝ වැඩ කටයුතු කරන්න තිබියදීම අන්න එයාගේ මේ දේහය පැත්තකට දානවා දේහය අතහැරලා යනවා මරණයටපත් වෙනවා කාමේහි ලෝකම්හි න අත්ති තිත්ති ඒ නිසා මේ කාමයන් සොයා යන ගමනේ කිසිසේත්ම තෘප්තිකර භාවයක් සම්තෘප්තිකර භාවයක් නම් මේ ලෝකේ නැත කියලා එක්තරා අන්දමකින් සංවේගයෙන් වගේ මේ රට්ටපාල මහරහතන් වහන්සේ සඳහන් කරනවා දැන් පින්වත්නි අපි මැරෙන මොහොතේදී කල්පනා කරලා බලන්න අපි කරන්න තිබිච්ච වැඩ සියල්ල අවසන් කරලාද මැරෙන්නේ අපේ දරුවන් සම්බන්ධයෙන් දෙමව්පියන් සම්බන්ධයෙන් රැකියාවන් සම්බන්ධයෙන් රටතොට සම්බන්ධයෙන් මේ විවිධාකාර දේවල් සම්බන්ධයෙන් ඔන්න අපි අල්ලගෙන ඉන්නවා මෙන්න මේ දේ කරන්න ඕනේ මට මෙන්න මේ තත්ත්වයන්ටපත් වෙන්න ඕනේ දැන් මේ සියල්ලපත් වෙලා තෘප්තිමත් වෙලාද අපි මැරෙන්නේ නමුත් එහෙම මරණයටපත් වීමක් නැහැ. අපි හැමතිස්සෙම මොනවා හරි තව අරකට කරගන්න ඕනේ මේකත් කරගන්න ඕනේ කියලා ඉන්න අතරෙම තමයි දන්නේම නැතුව මාරයා ඇවිල්ලා අපි එක්කගෙන යන්නේ. එතකොට මේ බොහෝ වැඩ තිබියදීම ඔන්න මරණයටපත් වෙනවා. බොහෝ වැඩ කටයුතු කරන්න තිබියදීම අපිට මෙලව හැරයන්නත් සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට මේ රට්ටපාල මහරහතන් වහන්සේ කියන්නේ මේ මිනිස්සයෝ මේ තණ්හාව නිසාම අතෘප්ති කරයි. කවදාවත් සතුටින් ඉන්නේ නෙමෙයි ගත කරන්නේ අපිට මේ භවනා ජීවිතයේදීත් එකතකින් මේ අතෘප්තිකර බව මතුවෙන්න පුළුවන් දැන් ඇතැම් වෙලාවට භවනා කරනවා හුස්ම දිහාම බලන් ඉන්නවා. ඉතින් කෙනෙක් හිතනවා මේ හුලන් දිහා බලලා මොකද්ද වෙන්නේ? කාටද හරි ගියේ? අර ලොකු සාන්නාංශය අහන්න වගේ. එතකොට ඔතනත් ඔන්න අපතෘප්තිකර බවක් ඇති වෙනවා. මොකද දැන් කාලයක් තිස්සේ ආනාපාන සතිය වඩනවා. පිම්බිම හැකිලිම වඩනවා. ඉතින් හම් වෙච්ච දෙයක් නැහැ. ඉතින් අපි හැමතිස්සෙම අර අපි කලිනුත් මතක් කළා කරගත්තා වගේ අපි යමක් කරන්නේ තවත් යමක් බලාපොරොත්තු වෙන. ගිහි ජීවිතේ නම් ඒ විදිහටමයි ගත වෙන්නේ. අපි යමක් දෙන්නේ තව යමක් බලාපොරොත්තු වෙන. යමක් කරන්නේ ඒකෙන් ලොකු ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන. ඉතින් අපි භාවනාවටත් ඔය න්‍යායම දාන්න උත්සාහ කරනවා. අපි ඉතින් භාවනා වැඩසටහනට සහභාගී වෙන්නේ ඒකෙන් යමක් බලාපොරොත්තු වෙන. ඉතින් ඒ බලාපොරොත්තු ඉෂ්ට වුණේ නැත්නම් ඔන්න අතෘප්ති කරයි. හිත අසහනයටපත් වෙනවා. නමුත් පින්වත්නි අපි මේ කතා කරන මාතෘකාවේදී සන්තුට්ඨිය කියන ගුණය, ලද දෙයින් සතුට වෙන ගුණය අපිට මේකට එක් කරගන්න පුළුවන් නම් අපිට අද පුළුවන් නම් හුස්ම රැල්ලක් බලලා ආස්වාස ප්‍රස්වාසයක් බලලා මේ සිහිය පිහිටව ගන්න අපිට අන්නේ එතන සතුට වෙන්න හැකියාවක් තියෙනවා. අපි ඊයට වඩා අද හුස්ම රැලි කීපයක් බලාගත්ත නේද, සතිමත් වුණා නේද කියලා අන්න බොහොම එක්තරා අන්දමකින් අහිංසක සතුටක් භුක්ති විඳ ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේමයි අපි කලින්ට වඩා දැන් සතියෙන් අනිත් කටයුතු කරනවා කියලා අපිට සතුට වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේමයි අපි කලින්ට වඩා දැන් යම් පමණක සීලයක් ආරක්ෂා කරනවා කියලා සතුට වෙන්න පුළුවන්. අතීතයේදී නම් මම මේ තරම් සැලකිල්ලෙන් මේ කටයුතු කළේ නැහැ. දැන් නම් මම හැකි පමණින් කය වචනේ හික්මවාගෙන කටයුතු කරනවා කියලා අපේ මේ රකින්න සීලය සම්බන්ධයෙන්ම සතුට වෙන්න පුළුවන්. ඒ වගේමයි අපි හිතමු කෙනෙක් මේ භාවනාව කරගෙන යනකොට හොඳට හුස්ම රැල්ල ප්‍රකට වෙලා මේකේ හොඳට මුළුල්ලම දකිමින් ගත කරන වෙලාවේදී ඔන්න මේක කාලයක් තිස්සේ කරනවා නමුත් ලැබිච්ච දෙයක් ඒ තරම්ම නැත්තම් ඔන්න එතන අතහැරලා දාන්න හිතන මට්ටමක් එන්න පුළුවන්. නමුත් අර කලින් යම් පමණකින් මතු පිටින් කරපු ඒ මෙනෙහි කිරීමක්, එහෙම නැත්නම් මතු පිටින් කරපු ස්පර්ශ කිරීමක් එහා ගිහිල්ලා දැන් සම්පූර්ණ ආස්වාසයෙන්ම දැක ගන්න පුළුවන් නම්, සම්පූර්ණ ප්‍රසවාසයෙන්ම දැක ගන්න පුළුවන් නම්, මෙන්න මේකේ පවා අපිට සතුට වෙන්න පුළුවන් නම් අන්න පින්වත්නි අපිට සතුට වෙන්න කාරණා තියෙනවා. ඉතින් මේ භවනා ජීවිතයේදී අපි ලොකු දේවල් වලින්ම නම් සතුට වෙන්න හදන්නේ. සෝවාන්, සකදාගාමි, අනාගාමි, රහත් වෙලාම නම් අපි සතුට වෙන්න හදන්නේ හරිම අමාරුයි. මොකද ඊට මෙහා දහසකුත් දේවල් සතුට වෙන්න කාරණා තියෙනවා. අපි අද මේ දවස් ගාණක් තිස්සේ බොහොම සාමූහිකව සමගියෙන් කටයුතු කිරීමමත් ලොකු සතුට වෙන්න කාරණාවක්. ඒ වගේමයි අපි දැන් ගෙවල් වල හිටියානම් දහසකුත් එකක් වැඩ කටයුතු වල නිරත වෙමින් අප්‍රමාණ අකුසල් සම්භාරයක් හිතර වැද්ද ගමීන් තමයි ජීවත් වෙන්නේ. නමුත් අද අපි මේ සීලයක් සමාදන් වෙලා මේ වැඩසටහනක සහභාගී වෙලා කටයුතු කිරීම නිසාම අන්න අර රැස් වෙන්න තිබිච්ච අකුසල රාශියක් රැස් නොවි අන්න අපිට ලොකු පිහිටක් එහරහත් ලැබිලා තියෙනවා. ඒකිනුත් අපිට සතුරු වෙන්න හැකියාවක් තියෙනවා. ඒ වගේමයි කෙනෙක් මේ මට්ටම ඉක්මවා ගෙහෙල්ලා අපිටම අරමුණක් ගෙවිලා ඔන්න ඒ තරම් අරමුණක් නැති ස්වභාවයේදී හිතට හොඳින් පතිත වෙලා තියෙන්න අරමුණක් නොමැති වෙලාවේදී අපි අරමුණු දෙනවා කියලා කියන්නේ අන්න අපි එතන සතුට වෙලා නැහැ, තෘප්තිමත් වෙලා නැහැ. අපිට ඕනේ යමක් කරන්න, අපිට ඕනේ යම් අරමුණක් දෙන්න. හැබැයි අපි ආපු අරමුණ ගෙවිලා ගිහිල්ලා අන්න එතෙන්දිත් පින්වත්නි අපිට මේ සම්පෘප්තිකර බව, එතෙන්දිත් මේ සතුට, ලද දෙයින් සතුට වීම කියන මේ ගුණය අපිට එතෙන්ට එකතු කරගන්න පුළුවන් නම් අන්න අපි වෙන දෙයක් එකතු නොකරත්, වෙන අරමුණක් නොදිත් මේ ගිය පාරේම දැන් අරමුණ ගෙවිලා ගිහිල්ලත් බොහොම නිශ්ශබ්දව, නිහඬව ඒ මට්ටමේම අපි ඉන්නවා. මොකද අපි එතන තෘප්තිමත්. හරියන එක සියල්ල ලැබුණා වගේ. ඊළඟට ඊටත් එහා ගිහිල්ලා යම්ස කෙනෙක් හොඳට නිසංසල ස්වභාවයක්, හිතේ විවේක ස්වභාවයක් අත්දකිනවා නම් මේ ලබන අත්දැකීම ඇත්තටම මේ හිතේ සතුට ඇති කරගන්නේ නැතුව මේ අත්දැකීම තව තව වර්ධනය කරගන්න හරිම අමාරුයි. මොකද අපි මේ මේ ලබන විවේකය, ශාන්ත බව සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන විවිධ අර එදිනදා ජීවිතයේ තියෙන ඉහවහාගේ සතුටක් නෙමෙයි. මොකද ධර්මයේ නිතරම ගැඹුරට යන්න ගැඹුරට යන්න, ප්‍රඥාව දියුණු වෙන්න දියුණු වෙන්න, උපේක්ෂාව තමයි බුදුරජාණන් වහන්සේ අගය කළා තියෙන්නේ. දැන් ඇතැම් සූත්‍රයක එහෙම සඳහන් වෙනවා, දැන් තමන්ගේ හිතේ ලොකු කැමැත්තක් යම්සේ අරමුණක් නිසා ඇති වෙනවා, ලොකු ප්‍රීතියක් හටගන්නවා, ලොකු සතුටක් හටගන්නවා. නමුත් ඒ තැනැත්තා කල්පනා කරනවලු, ඉතින් මේ විදිහට ඉහ වහාගිය ප්‍රීතියක් හිතේ ඇති වුනහම මම අර තරම් උත්කෘෂ්ඨ මට්ටමේ බුදුරජාන් වහන්සේ අනුමත කරපු අගය කරපු ඒ උපේක්ෂාවෙන් ඈත් වෙනවා. ඒ නිසා ඒ බව හිතලා අර හිත ඉහවහා යන සතුටින් හිත මුදවගෙන අන්න උපේක්ෂා මට්ටමකට ගන්නවලු. ඊළඟට හිත දුකටපත් වෙනවා යම්කිසි කාරණාවක් නිසා හිත වැළපෙන්න පටන් ගන්නවා. එතෙන්දිත් කල්පනා කරනවලු, ඉතින් මෙබඳු මට්ටමක මේ විදිහට මගේ හිත දුකටපත් වෙලා තියෙනවා නම් අන්න මම උපේක්ෂාවෙන් ඈත් වෙනවා කියලා එයා ෂණිකවම මේ උපේක්ෂාවට හිත ගන්නවලු. හේතං සන්තං හේතං පනීතං යදිදං උපේක්ඛා. එහෙමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ අපි මේ උපේක්ෂාව එක්තරා අන්දමකින් ටික ටික ප්‍රගුණ කළ යුතු වෙනවා. ඒකයි ධර්ම මාර්ගයේ ක්‍රමානුකූලව ඉදිරියට යනකොට මුලදී නොතිබුණත් දැන් මුල් මට්ටම් වලදී සතියට මුල් තැනක් දෙනවා. ඊළඟට ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් මේ සද්ධා වීරය සති සමාධි ප්‍රඥා වශයෙන් ඔන්න ගුණ ධර්මයන් තව අපිට හම්බ වෙනවා. ඒවා හඳුන ගන්න හැකියාව ලැබෙනවා. ඊට එහාට යනකොට ඔන්න ඊට වඩා බොහෝම පරිණත මට්ටමේ තියෙන තව ගුණයක් මේකට එකතු වෙනවා බොජ්ජංග ධර්මවලදී උපේක්ෂා බොජ්ජංගය කියලා. එතකොට මේ උපේක්ෂාව ඇත්තටම මේ ප්‍රඥාව දියුණු වෙන එක අතකින් තෝතැන්න වගේ, ප්‍රඥාව දියුණු වෙන වපසරිය වගේ තමයි මේ උපේක්ෂාව කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේලා උපේක්ෂාව මුල් කරගෙනම මේ ධර්ම මාර්ගයක් විස්තර කරන්නේ. දැන් සාමාන්‍යයෙන් වේදනානුපස්සනාවක් විස්තර කරනකොට සාමාන්‍යයෙන් කියන්නේ අපේ හිත ලොකු සැප වේදනාවක ඉන්නවා නම් ඒ අවස්ථාවේදී හිත මුලා වුණොත් ඔන්න රාගානුසයක් වැඩෙනවා. දුක් වේදනාවක බොහෝම හිත ගැටිලා දුක්ඛිත වෙලා ඒකට ද්වේෂ පහළ කරමින් ඉන්නවා නම්, ද්වේෂය පහළ කරමින් ඉන්නවා නම් අන්න දුක් වේදනාව හරහා පටිඝානුසයක් වැඩෙනවා. නමුත් ඇතම් කෙනෙක් උපේක්ෂාවෙන් ඉන්නවා නම්, හැබැයි ඒ උපේක්ෂාවේ කිසිම රසයක් තේරෙන්නේ නැත්නම්, එතන සතුටක් නැත්නම් අන්න ඒ හරහා අවිජ්ජානුසය වැඩෙනවා. එතකොට පින්වත්නි, අපි මේ සාමාන්‍යයෙන් ඉදිරියට අරගෙන භාවනා කරන සියලුම භාවනා අරමුණු බහුලව තියෙන්නේ උපේක්ෂා පැත්තේ. අපි හුස්ම රැල්ලක් ගත්තත් මේ හුස්ම රැල්ලේ නැහැ අර සාමාන්‍ය කාම අරමුණක වගේ හිත දවන ස්වභාවයක්, හිත අලවා ගන්න ස්වභාවයක් ඒ අරමුණේ නැහැ. ඒ වගේම හිත ගැටෙන ස්වභාවයකුත්, ඒ හරහා හිත ග්‍රහණය කරන ස්වභාවයකුත් මේ අරමුණේ නැහැ. නමුත් මේ අපි භාවනාව සඳහා යොදා ගන්න සියලුම අරමුණු ඇත්ත වශයෙන්ම බොහොම උපේක්ෂා සහගත මධ්‍යස්ථ අරමුණු. ඉතින් අපි තුල මේ සන්තුට්ඨි කියන ගුණය නැත්තම් අපිට හරි අමාරුයි මේ උපේක්ෂා සහගත අරමුණක හිත පවත්වන්න. මොකද හිත දුවන්නෙම සතුට හොයාගෙන, හිත දුවන්නෙම සැප හොයාගෙන. අපි මේ පොඩ්ඩක් සැප හොයාගෙන යන ගතියෙන් අයින් වෙලා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ බොහොම පරිණත මාර්ගයක යන්න, මෝරපු මාර්ගයක යන්න අපි උත්සාහවත් වෙනවා නම් උපේක්ෂා පැත්තට තමයි නැඹුරු වෙන්න තියෙන්නේ. උපේක්ෂාවේ තමයි අන්න සතුටක් භුක්ති විඳින්න තියෙන්නේ. ඒ වගේමයි දැන් අපි සමත පැත්තෙන් කතා කරද්දී දැන් අපි සාමාන්‍යයෙන් කියනවා ඔන්න ප්‍රථම ධානයේදී විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව තියෙනවා කියලා. ධාන අංගයන් ගැන කතා කරනවා. හැබැයි ඒක ඉක්මවා ගෙහිලා දෙවන ධානයේදී විතක්ක විචාර සමණයටපත් වෙලා ප්‍රීතිසුඛ ඒකාග්‍රතාවයන්ගෙන් යුක්තව හිත පවතිනවා කියලා කියනවා. එතකොට දෙවන ධානයේදී එතකොට ප්‍රීතිය ප්‍රබල තැනක් ගන්නවා. තෙවන ධානයේදී ප්‍රීතියත් මගහැරිලා ඒ ප්‍රීතියේ තියෙන ඕලාරික බව තේරුම් අරගෙන ප්‍රීතිය අතහැරලා දාපු යෝගාවචරයෙක් තමයි අන්න සුඛ ඒකාග්‍රතාවයන්ගෙන් යුක්ත තෘතිය ධානයට සමවදින්නේ. ඒ තෘතිය ධානයට කෙනෙකුට එන්න නම් මේ ප්‍රීතියේ තියෙන ඕලාරික බව තේරුම් අරගෙන ඒක අතහරින්න වෙනවා. එතකොට මේ මාර්ගයේ තව තව යන්නේ අර උපේක්ෂා පැත්තට. ඒක හොඳටම තහවුරු වෙන්නේ අන්න කෙනෙක් හතරවෙනි ධානයට සමවැදුනා නම්. හතරවෙනි ධානයේ අර සුඛයත් අතහැරලා යන්නේ උපේක්ෂා ඒකාග්‍රතාව සහිත සතරවෙනි ධානයකට. එතකොට පින්වත්නි අපිට තේරෙනවා මේ භවනා මාර්ගයේදී සමත පැත්තෙන් ගියත් අන්තිමට මතුවෙන්නේ උපේක්ෂාවකට. ගිහිල්ලා නතර වෙන්නේ උපේක්ෂාවක. එතන තමයි පරිණත පැත්ත. තීව්‍රම මට්ටම එතන. ඉතින් මේ මට්ටම ඊටත් වඩා බොහෝම ප්‍රකට විපස්සනාවේදී. විපස්සනාවේදී අපි සාමාන්‍යයෙන් කතා කරනවා මේ පිටුම් මීට කලිනුත් ප්‍රශ්නයකුත් අහලා තිබුණා. ශුඤ්‍යත අනිමිත්ත අපනිහිත ආදී වශයෙන් මේ විමෝක්ෂ මුඛ තුනක් ගැන සාකච්ඡා කරනවා. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ බොහෝම ඉහවහාගිය සතුටක් නම් එබඳු ඉහවහාගිය සතුටක් මේ විමෝක්ෂ මුඛයන්ගෙන් නොලැබෙන බවයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මොකද භාග්‍යතුන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා තමන්ගේ ගෝචර භූමියේ වශයෙන් පවත්වනවා කියන්නේ මෙන්න මේ විමෝක්ෂ මුඛ. ධම්මපදයේම බොහෝ ගාථාවල මේ කාරණාව සනාථ කරලා තියෙනවා. උන්වහන්සේලා බහුලව හිත අලවන්නේ, හිත පවත්වන්නේ එක්කෝ ශුඤ්‍යත විමෝක්ඛයක, එක්කෝ අනිමිත්ත විමෝක්ඛයක, එක්කෝ අපනිහිත විමෝක්ඛයක. දැන් අපනිහිත කියන වචනේම තියෙන්නේ කිසිම බලාපොරොත්තුවක් නැහැ, කිසිම ප්‍රාර්ථනාවක් නැහැ. එතකොට කිසිම බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් නැහැ කියන මට්ටමට එන්න නම් වර්තමානයේ තියෙන තත්වය ගැන ලොකු තෘප්තිමත් භාවයක් හිතේ තියෙන්න ඕනේ. වර්තමානයේ පවතින තත්වය ගැන ලොකු සතුටක්, සෑහීමකට පත්වීමක් හිතේ තියෙන්න ඕනේ. ඉබඳු සෑහීමකට පත්වීමක් හිතේ නැත්නම් හැමතිස්සෙම අන්න තණ්හාවෙන් ඊට එහා මොහොතක් අල්ලනවා. තණ්හාවෙන් ඊට එහා තැනක් පෙන්නනවා. නමුත් දැනටපත් වෙලා තියෙන මට්ටමේ තෘප්තිමත් වෙනවා නම් අපි සෑහීමකටපත් වෙනවා නම් අන්න පින්වත්නි අපිට මේ ඒ සෑහීමකටපත් වීම හරහා එතන සතුටු වීම හරහා අන්න එක්තරා අන්දමක මේ විමෝක්ෂ මුඛයන්ට ලංවීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේමයි අපේ සාමාන්‍යයෙන් හිත සතුටු වෙන්නේ පුළුවන් තරම් අරමුණු අරගෙන, නිමිති අරගෙන. ඉතින් මේ අරමුණු ඔස්සේම, නිමිති ඔස්සේම සතුටු වෙච්ච හිතක් තමයි අරමුණු නැති, නිමිති නොගන්නා මට්ටමකට පත් කරන්න තියෙන්නේ. එක අතකින් ලොකු ගැඹුරක් මෙතන තියෙනවා. නමුත් අපි අහලා හරි දැනගෙන තියෙනවා නම් අපේ හිතේ යම් අවස්ථාවක පැන නැගින ඒකාකාරී ස්වභාවය, අරමුණු වලින් අඩු ස්වභාවය, හිත දවන්නේ තවන්නේ නැති ස්වභාවය, සිද්ධි අඩු ස්වභාවය අපිට දැනෙන්න ගත්තනම් අන්න පින්වත්නි අපි නිවනට කිට්ටු කරලා තියෙනවා. ඒකයි සාමාන්‍යයෙන් ධර්මයේ විස්තර කරන්නේ නිබ්බිදාව කියලා. නිබ්බිදාව ප්‍රබල විපස්සනා ඥානයක් වගේ වශයෙන් කතා කරනවා. නමුත් අපිට මේ නිබ්බිදාව කියන එක ඒකාකාරී වෙලා, එපා වෙලා අපි වෙන අරමුණු හොයාගෙන යනවනම්, වෙනත් කර්මස්ථාන වලට මාරු වෙනවනම් අන්න අපිට එතන තෘප්තිමත් බවක් ඇති කරගන්න නොහැකියාවයි එතන තියෙන්නේ. එතකොට මේ ධර්ම මාර්ගයේ අපි විපස්සනාව හරහා ගැඹුරට යනකොට, එතකොට මේ සන්තුට්ඨි, ලද දෙයින් සතුටු වීම, තියෙන දෙයත් එක්ක සෑහීමකට පත්වීම කියන එක ලොකු සම්බන්ධතාවයක් එක්කයි යන්නේ. ඒ නිසා අපි මේ සන්තුට්ඨි කියන ගුණය සාමාන්‍යයෙන් ගිහි ජීවිතයේ මේ තියෙන දේවල් ලැබිලා ඒකෙන් සම්තෘප්තිමත් භාවයට පත්වීමටත් එහා අන්න අපි මේ භාවනා ජීවිතයට, ආධ්‍යාත්මික ජීවිතයට ලොකු නෑකමක් කියනවා. මොකද මේ ලද දෙයින් සතුටු නොවි කිසිසේත්ම මේ ධර්ම මාර්ගයේ යන්න හරි අමාරුයි. මොකද අපි භාවනාවට වාඩි වෙන්නෙම ලොකු බලාපොරොත්තුවක්, ලොකු ප්‍රාර්ථනාවක් ඇතුව නම් ඒ බලාපොරොත්තුව, ඒ ප්‍රාර්ථනාවම අන්න අපේ භාවනාවට ලොකු හිරිහැරයක් කරනවා. අපි ඊයේ ලැබපු මට්ටම අද ගන්න ලොකු උත්සාහයකින්, ලොකු ප්‍රාර්ථනාවකින්, බලාපොරොත්තුවකින් නම් අද වාඩි වුණේ ඒ මට්ටමට එන්න හැකියා, එන්න තියෙන හැකියාව සෑහෙන්න ඇහිරෙනවා. ඒ නිසායි සාමාන්‍යයෙන් උපදෙස් දෙන්නේ හැකි තරම් ආධුනික මනසකින්, විවෘත මනසකින් වාඩි වෙන්න. විවෘත මනසකින් භාවනාවේ යෙදෙන්න. ලද දෙයින් සතුටු වෙන්න. අර ලොකු ස්වාමීන් වහන්සේ නිතර මතක් කරන්න වගේ පැමිණි දුක් පැණි රසයි කියලා මේ පැමිණි දේත් එක්ක අපිට ඉන්න පුළුවන් නම් ඒක අතහරින්න, එහෙම නැත්නම් ඒකෙන් පැනලා යන්න උත්සාහවත් නොවි, පැනලා යන්න දඟලන්නේ නැතුව මේ පැමිණි දෙයකට, පැමිණි දෙයට අපි එක්තරා අන්දමකින් හැඩ ගැහෙනවා නම්, එක්තරා අන්දමකින් මේ පැමිණි දේ හරහා යන්න තරම් අපේ හිතේ පරිණත බවක් ඇති කර ගන්නවා නම්, අන්න පින්වත්නි මේ ධර්ම මාර්ගය අන්න ඒ ඔස්සේ ගමන් කරනවා. ඒ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා එතකොට මේ ලැබිච්ච දෙයක් හරහාම නෙමෙයි සතුට වෙලා තියෙන්නේ. දැන් ඇතැම් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ බොහොම නිස්කලංකව වාඩිලා ඉන්නකොට දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා සතුටින්ද මහණ කියලා. බුදුහාමුදුරුවෝ අහන්නේ මොකක් ලැබිලාද මිනිස්සුයෝ කියලා. එතකොට මේ දෙවිය අහනවා මේ එහෙනම් දුකෙන්ද මහණ කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියන මොකක් නැති වුණාටද කියලා. එතකොට නැවතත් මේ දෙවිය අහනවා එහෙනම් උපේක්ෂාවෙන්ද මහණ කියලා. අන්න එසේය කියලා බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. එතකොට පින්වත්නි මේ බුදුහාමුදුරුවන්ටත් ලැබිච්ච දෙයක් නැහැ. බුදුහාමුදුරුවොත් අතහැරපු, එහෙම නැත්නම් නැති වෙච්ච දෙයක්ුත් නැහැ. නැති වුණා නම් නැති වෙලා තියෙන්නේ අර කටුකුරුන්නේ ඥානানন্দ සායන හිමි කියනවා වගේ මේ හිතේ තිබුණ තරම් අවිද්‍යාවයි තණ්හාවයි විතරයි නැති වෙලා තියෙන්නේ. එතකොට අපි මේ නැති වෙච්ච දේවල් වලට, කියන්නේ අපි මේ අවිද්‍යාවයි තණ්හාවයි තියෙන තාක් තමයි අපි සංසාරේ දුවන්නේ. අවිද්‍යාවයි තණ්හාවයි තියෙන තාක් අපි තෘප්තිමත් නැහැ. ඒ නිසා මේ තණ්හාව සාමාන්‍යයෙන් මේ සංසාරේ අපිව එකගෙන යන, සංසාරේ පුරා අපිව දුවවන ස්වභාවයේ බවට අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. අපිව තණ්හාවෙන් තමයි අර අතෘප්තිකර බව ඇති කරන්නේ. තණ්හාවෙන් තමයි ඊළඟ දේට යන්න අපිව පොළඹවන්නේ. නමුත් කෙනෙක් මේ தත්වය තේරුම් අරගෙන භාවනා ජීවිතයකට නැඹුරු වෙලා, මේ ලද දෙයින් සතුටු වෙලා, චාම් ජීවිතයකට පිවිසිලා මේ මාර්ගයේ ගමන් කරන්න ගන්නවා නම් අන්න ඒ තැනත්තාට භවනා කරන්න කාලයක් හදා ගන්න අවස්ථාව ලැබෙනවා. මොකද අපිට සාමාන්‍යයෙන් භවනා කරන්න වෙලාවක් නැහැ කියලා අපි කියන්නේ අපිට දහසකුත් එකක් කාර්යයන් වලින් අපි අන්න අපේ ජීවිත පුරවගෙන අපිට තියෙන දේ මදි, තියෙන දේ යම්තම් සෑහෙන්න ප්‍රමාණවත් වුණත් අපි ලොකු දේවල් හොයාගෙන යාම නිසා අපේ මුළු ජීවිතේම රැකියාවන් නොස්සේ අන්න දිය වෙලා යනවා. නමුත් පින්වත්නි අපිට පුළුවන් නම් මේ ලැබුණු මනුස්ස ජීවිතය මේ රැකියාවන් ඔස්සේම, එහෙම නැත්නම් විවිධාකාර කාමයන් ඔස්සේම දුවන්නේ නැතුව අපි මේ දැනට තියෙන දෙයකින් සතුටු වෙලා මේ ලැබපු උතුම් මනුස්ස ජීවිතය ආධ්‍යාත්මික දියුණුවක් සඳහා නැඹුරු කරන්න පුළුවන් නම් අන්න පින්වත් මේ ලද දෙයින් සතුටු වීමේ ගුණය හරහා අන්න එතෙන්ට ලොකු දොරක් විවෘත වෙනවා. එනිසා මේ කාරණාවන් අපි තේරුම් අරගෙන දැන් මේ පින්වුතුන් ගෙදරවල් වලට ගියාම පුළුවන් නම් කටයුතු කරන්න, තමන් මේ සාමාන්‍යයෙන් කටයුතු කරනවට වඩා එක්තරා මට්ටමක තෘප්තිමත් බවක් මේ භවනාව ජීවිතයෙන් ලබා ගන්න පුළුවන් නම්, උපේක්ෂාවක් දියුණු කරගන්න මේ භවනාවෙන් ලබා කරගන්න පුළුවන් නම්, අන්න ඒ දියුණු කරගත්ත උපේක්ෂාව අපේ ජීවිතත් එක්ක, එදිනදා ජීවිතත් එක්ක බද්ධ කරගන්න අපිට පුළුවන්. එතකොට අපි යමක් නොලැබුණා කියලා ලොකුවට තැවෙන්න යන්නේ නැහැ, අඬන්න යන්නේ නැහැ. ලොකුවට යමක් ලැබුණා කියලා උඩපණින්න යන්නෙත් නැහැ, සිනහසෙන්න යන්නෙත් නැහැ. මොකද අපි වඩන භාවනාවක් කරහා ඊට එහා ගිය උපේක්ෂාවක් තමයි දියුණු වෙලා තියෙන්නේ. ඉතින් කෙනෙක් තුළ මේ උපේක්ෂාව දියුණු වෙන්නේ නැත්තම් ඇත්ත වශයෙන්ම කියනවා නම් නිවැරදි විපස්සනාවක් ප්‍රගුණ වෙලා නැහැ. නිවැරදි විපස්සනාවක් දියුණු වෙලා නැහැ. දැන් මේ පොතපත කියවන පින්වතුන් අහලා ඇති විපස්සනාවේ අපිව එක්කගෙන යන ප්‍රබලම ඥාන මට්ටම, ඉහළම ඥාන මට්ටම අපි කියන්නේ සංඛාර උපේක්ඛාව කියලා. ඉතින් මෙබඳු මට්ටමක් උපේක්ෂාවක් හරහායි පැමිණලා තියෙන්නේ. උපේක්ෂාව කියන්නේ අපි අතෘප්තිමත් බවක් නැහැ, ඉන්න තත්ත්වයේ බොහොම සෑහීමකටපත් වෙලා. එනිසා පින්වත්නි මේ කාරණාවන් අපි තේරුම් අරගෙන මේ ධර්ම මාර්ගයට අපි අවතීරුණාම, භවනා ජීවිතයක් පටන් ගත්තාම, භවනා කරන්න පටන් ගත්තාම අපිට මේ පුංචි දේවල් වලින් සතුට වෙන්න පුළුවන් නම් හුස්ම රැල්ල දිහා බලලා හිත එකඟ වීම සිද්ධ වෙනවා නේද කියලා සතුට වෙන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් අපි මේ අර ගොරහැඩි ඇස කන පිනවන ලොකු දේවල් ඔස්සේ යනව වෙනුවට මේ පුංචි සරල දෙයකින් සතුට වෙන ක්‍රමේ අපි ඉගෙන ගන්නවා නම් අන්න ලොකු තෘප්තිමත් බවක් සතුටක් හිතේ සැහැල්ලුවක් ඇති කරගන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා පින්වත්නි මේ කරුණු ටිකක් ගැඹුරින් තේරුම් අරගෙන අපි යන ආධ්‍යාත්මික ගමනේ ඉලක්කය වෙන්නේ මෙබඳු පරිසරයක් බව තේරුම් අරගෙන අපි යනවා නම් අන්න බුදුරජාන් වහන්සේ පෙන්නපු ඒ නිවන කරා යන්න මේ සන්තුට්ටි නද දෙයින් සතුටු වීමේ ගුණය අපිට ලොකු මගක් පෙන්වලා දෙනවා. එහෙම නැත්නම් අපි නිවන් ඉලක්කය පසු කරලා ගිහිල්ලත් දන්නේම නැතුව හරියට අර අඥාන තරඟකාරී දිනුම් කණුව පසු කළාත් දුවගෙන යනවා වගේ අපි මේ තෘප්තිමත් බව ගැන දන්නේ නැත්නම් ලද දෙයින් සතුටු වීම ගැන දන්නේ නැත්නම් ශාන්ත බව විවේක බව අපි හඳුනන්නේ නැත්නම් අපිට උවමනා කරන ඉලක්කය ලැබුණත් අපි ඒ ඉලක්කය හඳුනන්නේ නැහැ. ඉලක්කය පසු කරගෙනත් අපි දුවගෙන යනවා. ඉලක්කය හසු කරගෙන පසු කරගෙනත් අපි අතෘප්තිමත් බවකින් කටයුතු කරනවා. එසා මේ සන්තුට්ඨිය කියන ගුණය ඊටාම ප්‍රබල මට්ටමකින් ප්‍රබල අන්දමකින් මේ භවනා ජීවිතයට ලකෝ අත්වලක් සපේනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ සන්තුට්ඨිය කියන ගුණය අපිට ලොකු ආරක්ෂාවක් සලසා දෙන බව මේ නාථකරණ සූත්‍රෙන් පෙන්වලා දෙනවා. ඒ නිසා මේ ධර්ම දේශනාව ඒ ලොකු ආරක්ෂාව අපේ ජීවිතයට ඇති කරගන්න උදව් වේවා කියලා ධර්ම දේශනාව අවසන් කරමින් ප්‍රාර්ථනා කරනවා.